අද ණයපත්යේ විෂයංක 1 මහජන ආරක්ෂක ආඥාපනත යෝජනාව ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ යෝජනාව
ගරු ප්‍රශ්නයක් තියෙනවා මේ
සභානායකතුමා
ලකි ජයවන්තර 27 එකක් තියෙනවනේ 22
22 නෑ
ආ ඩග්ලස් ඉබද්ද සෝරි
සභානායකතුමා යෝජනා පිළිබඳ දැනුම් දීම
අයිමු අයිටම් 1
සභායකද හරි ඊළඟට මහජන ආරක්ෂක ආඥාපන ජාතික යෝජනාව අනුමත කිරීම හදිසි නීති විවාදයේ
අයිමු අයිටම් 1 සර් මේ
ගරු නලින් බණ්ඩාර ජයමහමතු
හදිසි නීතිය තම භාෂාව දීර්ඝ කිරීම සඳහා යෝජනා මම ඉදිරිපත් කරනවා අයිටම් 1
හොඳයි ගරු නලින් බණ්ඩාර ජයමහමතුමා ඉන්නවද
ඔව් කතා ගරු කතානායකතුමනි අපි ස්තුතිවන්ත වෙන අවස්ථාව උදා කරලා දීම සම්බන්ධව විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ සිදු වුණු පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක තමයි අපිට රටේ නැවත වතාවක් මේ හදිසි නීතිය ගෙන එන්න සිද්ධ වුණේ විශේෂයෙන්ම අපි සියලු දෙනාම හෙලා දකිනවා ඒ වගේම මේ සිදුවීම සම්බන්ධව මේ මරණයට පත් වුණු අයට අපේ කනගාටුව නැවත නැවතත් ඉදිරිපත් කරනවා ඒ වගේම තව තුවාල ලැබු විශාල පිරිසක් තවදුරටත් ඉන්න අයටත් අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ හදිසි නීතිය නැවත ගෙනීමේ අවශ්‍යතාව පිළිබඳව වචන කීපයක් කතා කරන්න කැමති. මොකද විශේෂයෙන් මේ හදිසි නීතිය ගෙනීමත් එක්කම ත්‍රිවිධ හමුදා සඳහා විශේෂ වගකීම් රාශියක් පැවරුණ ගරු කතානායකතුමනි. ඉතින් මේ ත්‍රිවිධ හමුදාවන් මේ සිදුවීමෙන් පසුව කරන ක්‍රියාමාර්ග ඔවුන්ගේ වගකීම් ඉදිරියට කරගෙන යාමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මම හිතනවා ඒ නිසා
පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි හදිසි නීති විවාදයේදී යෝජනාව ඉදිරිපත් කරන්නත් ඒ සඳහා අපි ඔබතුමත් එක්ක ප්‍රශ්නයකට නෙමෙයි සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ආරක්ෂක අමාත්‍යවරයා ඉන්න ජනාධිපතිතුමා නිසා රාජ්‍ය අමාත්‍යවරයා තමයි යෝජනාව ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් ඒක විවාදයට යෝජනාව ඉදිරිපත් කළා ඒක පළවෙනි සභානායකවරයා එහෙමත් නැත්නම් අඩුම ගානේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා එහෙමත් නැත්නම් කැබිනට් අමාත්‍යවරයෙක් වගකීමෙන් ප්‍රකාශයක් කිරීම තමයි සාමාන්‍ය සම්ප්‍රදායයකට වඩා පිටින් තමයි මේ යන්නේ. ඔබතුමත් එක්ක ප්‍රශ්නයකට කියනෝ නෙමෙයි.
සභානායකතුමා යෝජනා කරන්නේ
මම යෝජනාව ගෙනාවා.
යෝජනාව කළා.
මම යෝජනාව ගෙනාවා ඉතින් සම්ප්‍රදාය තමයි ආරක්ෂක අමාත්‍යතුමයි නියෝජ්‍ය අමාත්‍යතුමයි.
ඔව්. ඉතින් ඒකින්ද මෙතුම කළා.
අමාත්‍යතුමා මෙතන නැහැ. ඉතින් රාජ්‍ය අමාත්‍යතුමා අත වශයෙන්ම ඉන්න ඕන. ඔව්. යෝජනාව මෙතන
දැන් අපි අද සභානායකතුමා කරපු ඉඳ අපි පිළිගමු. මට තේරෙනවා ඒක ඒ පොයින්ට් එක ස්ටේ කරන්න. ඒක තමයි නියම ක්‍රමවේදය. ඒ
නෑ යෝජනාව ගෙනා සර්.
කතානායකතුමනි මේ
යෝජනාව ගෙනා.
මේ නීතියේ විවාදයේ ඉදිරිපත් වෙන්නේ. ඒ වගේ මේ පාර්ලිමේන්තුව මේ තරම් බාල්දු වෙන්න දෙන්න එපා.
නෑ අද
සභානායකතුමා
මේක
අවාසනාවන්ත තත්ත්වයක්.
සභානායකතුමා යෝජනා කරන්නේ.
යෝජනාව ඉදිරිපත් කරනවා දැන් විවාද කරන්න පුළුවන්. යෝජනාව බබ මම කියවුවා හදිසි නීතිය මාසකේ දීර්ඝ
යෝජනාවක්
වෙනවා කියලා. ඉතින් මෙන්න මොනවා කියන්නේ?
දැන් අපි යන් විවාදේ රියන් දැන් ඔබතුමා කොච්චර කිව්වද විවාදේ පටන් ගන්න එපෑ. මම එකඟ වෙනවා මෙතන ඇමැතුමා ඉන්න ඕනේ. ආරක්ෂක ඇමැතුමා ඉන්න ඕනේ මම පිළිගන්නවා ඒක. ඒ ජීවන වල තමයි මෙතුමා කළේ. දැන් ඔබතුමා කියපු පොයින්ට්
එක මම ගත්තා. මට මතකයි යුද්ධ කාලේ අපි අර විපක්ෂ ඉඳගා රංජන් විද්‍යාරත් ඇමැතුමා හැමදාම ඉන්නවා මෙතන.
ඔව්. හොඳයි දැන් පොයින්ට් ගත්තා දැන් කතා කරන්න.
ඔව් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ගරු
අපි කතා කතානායකතුමනි හම්බෙන පක්ෂනායකයෙක් කතා ගන්න.
ත්‍රිවිධ හමුදා ක්‍රියාත්මක වෙන ඒ කටයුතු නිසා විශේෂයෙන් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ ශ්‍රී ලංකා පොලිසියට කටයුතු කරන්න පුළුවන් වුණත් ත්‍රිවිධ හමුදාවට මේ සම්බන්ධව කටයුතු කිරීමේදී හදිසි නීතිය පැවැත්වීම ඉතාම වැදගත්. ඒ නිසා අපි හිතනවා තවදුරටත් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම මේ සිදුවීමෙන් පස්සේ 2389ක් අත්අඩංගුවට අරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 236ක් රිමාන්ඩ් භාරයේ දැනට පසු වෙනවා. ඒ වගේම 189ක් රඳවා ගැනීමේ නියෝග මත ක්‍රියාත්මක වෙනවා. ඉන් 3 දෙනෙක් හදිසි නීතිය යටතේ 186ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ එකතු වල තියෙන 425න් 263කට නඩු දාන්න පුළුවන් වටපිටාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තවත් 94ක් නීතිපති වෙත උපදෙස් සඳහා යවලා තියෙනවා. ඒ වගේම තවත් 42කට නීතිපතිතුමා වෙත යැවීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. 7 දෙනෙක් නිදහස් කරලා තියෙනවා. විශේෂයෙන්ම CID බාරේ 79 දෙනෙක් ඉන්නවා මේ ප්‍රධාන වරදිකරුවන්. TID එක බාරේ 29ක් ඉන්නවා. CCD ඒ කියන්නේ කොළඹ අපරාධ කොට්ටාසියේ බාරේ 29ක් ඉන්නවා. විශේෂයෙන්ම මේ ප්‍රධාන සැකකරුවන් අපි ගත්තු තොරතුරු අනුව සියලු දෙනාම වගේ ගරු කථානායකතුමනි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ඒ වටපිටාව තුළ රටේ ආරක්ෂාව සීමාව පිළිබඳව අපිට තහවුරුවක් දෙන්න පුළුවන්. නමුත් තවදුරටත් මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම, තවදුරටත් මේ අය සමග තොරතුරු, මේ අයගේ තව තොරතුරු එකතු කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම මේ පසුගිය කාලය තුළ සහරාන්ගේ දේශනවලට සහභාගි වෙලා ඒ අතරමත් මග ඒ දේශනවල හැරගිය පිරිසක් ඉන්නවා. අපි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් ඒ අය පිළිබඳවත් විපරම් කරමින් යනවා. මේ අය ඇයි දේශනවලින් හැරගියේ, මේ අයගත් තවදුරටත් සම්බන්ධතා තියෙනවද කියන එක සොයලා බලලා කටයුතු කරනවා. ඒ වගේම සහරාන්ගේ දේශනවලට සම්බන්ධ වෙච්චි 51 දෙනෙක් ඉන්නවා අත්අඩංගුවට අරගෙන. ඔවුන් වෙන කිසි දෙයකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මේ අය පිළිබඳවත් දැඩි අවධානය යොමු කරලා තියෙනවා මොවුන්ට ඊළඟට මොකද කරන්න කියන එක. මොකද මොවුන්ට වෙනත් නඩුවක් ගොනු කරන්න විදිහක් නැහැ. මේ දේශනවලට සහභාගි වෙලා ඉතරයි. නමුත් මොවුන් නිදහස් කිරීමේදී මම හිතන්නේ අපිට දැඩි තීන්දු ගන්නවා. මොවුන් නිදහස් කරනවා නම් මොන පදනම වතේද? විශේෂයෙන් මොවුන් අඩුම ගානේ පුනරුත්ථාපනය කරලා යම්කිසි ක්‍රමවේදයක් සකස් කරලා තමයි මොවුන් නිදහස් කරනවා නම් නිදහස් කරන්න ඕනේ. ඉතින් මේ වගේ වටපිටාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත්. මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කටයුතු කළපු ආකාරය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද ඒ පශ්චාත් සිදුවීම් සියල්ලක්ම ඉතාම ඉක්මනින් අනාවරණය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉතාම කඩිනමින් මේ තොරතුරු ඔස්සේ ගිහිල්ලා වුණ අතරංගවණ ගන්න පුළුවන් වුණා. ඒ සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමාජය තුළින් විශාල සහයෝගයක් ලැබුණා මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී. විශේෂයෙන්ම මේ බහුතරයක් අය සියලු දෙනාම වගේ මුස්ලිම් ජාතිකයෝ. මේ අය අත්අඩංගුවට ගන්න වැඩිම සහයෝගයක් දුන්නේ මුස්ලිම් ජාතිකයෝ. ඒ සමාජයක් විදිහට ඔවුන් දැනගත්තා. ඔවුන් අත්අඩංගුවට පත් කරගැනීමේ අවශ්‍යතාවන් අවබෝධ කරගත්තා. ඒ සඳහා පොලිස් ත්‍රිවිධ හමුදාවට සහය දිය යුතුය කියන මතය ඉදගෙන ඔවුන් කටයුතු කරා. ඒ නිසා අපි මේ සම්බන්ධව ස්තුතිවන්ත වෙන්න ඕන.
හරි, හතරක් තියෙනවා ගරුමන්තුම.
ඒ වගේම තවත් කාරණයක් තමයි මේ සිද්ධියෙන් පසුව යම් ජාතිවාදී කෝලහල කීපයක් සිදු වුණා. ඒ අවස්ථාවවලදීත් 151 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අයගෙත් නීති ක්‍රියාත්මක වී යනවා. ඉතින් අද මේ සිදුවීම අරගෙන මේ තුළින් දේශපාලනය කරලා මේ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. අපි ඒක නොදන්නව නෙමෙයි. තවදුරටත් යම් යම් අස්ථාවර භාවයන් ඇති කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන් මීට දින දෙකකට කලින් මේ අඟහරුවාදා මගේ උඩුබද්දා බිංගිරි ආසනේ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එදා එතන පොළ තියෙන දවස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ වැටෙන් ඇතුලේ අත් බෝම්බයක් ජීවත් බෝම්බයක් තිබුණා. ඉතින් අපිට තවදුරටත් පේනවා යම් යම් පුද්ගලයෝ මේ වගේ සිදුවීම් ඇති කරලා සමාජ අස්ථාවර කරන්න, විශේෂයෙන්ම නැවත වතාවක් මේ ජන ජීවිතය අඩාල කරන්න අවශ්‍ය කටයුතු කරනවායි කියන කාරණේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපි සමාජයක් විදිහට තවදුරටත් මේ හදිසි නීතිය ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය තියෙනවා. මොකද විශේෂයෙන්ම පාසල් වගේ වට ආරක්ෂාව සැපයීමේදී පොලිසියට ප්‍රමාණවත් බටපිරිසක් නැහැ, පොලිස් නිලධාරීන් පිරිසක් නැහැ. නමුත් හදිසි නීතිය යටතේ ක්‍රියාත්මක වීමේදී අපිට පොලිසියට සහායට මේ ශ්‍රී ලංකා අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් නොදලා ඒ ආරක්ෂාව දෙන්න පුළුවන්. ඒ අවශ්‍ය තැන් වලට ආරක්ෂා සහාය දෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා හදිසි නීතියේ අවශ්‍යතාවය තවදුරටත් තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන යම් යම් පුද්ගලයින්ට අපි කියන්න ඕන මේ රට ජාතිය ආගම උගස් කරලා ජාතීන් අතර ආගම් අතර අසමගිය ඇති කරලා තමන්ගේ පටු දේශපාලන ඉලක්ක කරා ගමන් කරන එක සුදුසු දෙයක් නෙමෙයි. අපි සියලු දෙනාම එක්ව නැගී සිටියොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. අපි 1983 කරගත්තු ඒ බරපතල වැරද්ද නිසා තමයි අපිට අපේ රටේ LTT සංවිධානය ශක්තිමත් වුණේ, ප්‍රබල වුණේ. ඒ වගේම ඒ නිසා තමයි LTT සංවිධානයට විදේශ ආධාර ලැබුණේ. අසල්ලස් ඉන්දියාව පවා උදව් කරුවේ. ඒ නිසා අපි මේ සිද්ධියෙන් පසු ඇතිවෙන්න ගිය ජාතිවාදී කෝලහල නතර කරගන්න පුළුවන් වීම අපි හිතනවා අපි රටක් විදිහට ලබාගත් ජයග්‍රහණය. නමුත් තවදුරටත් මේ මත පදනම් වෙලා කටයුතු කරන, තවදුරටත් ජාතිවාදී කෝලහල වෙනුවෙන්
තමන්ගේ දේශපාලන ගෝලයෙන් නොදෝනාට කියන්න තියෙන ඒ දේ කරන්න එපා.
හොඳයි
මට තත්පරයක් දෙන්න. ඒක මේ රට ආපස්සට යවන්න කරන කටයුත්තක්. ඒ වගේම ත්‍රස්තවාදීන් පෝෂණය කිරීමක්. ශක්තිමත් ත්‍රස්තවාදීන් ශක්තිමත් කිරීමක්. නැවත සහාරාන්ලා බිහිවෙන්න සහාරාන්ලාගේ අනුගාමීන් බිහිකරන්න ගන්න කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණ වලට අපි ඉඩ දිය යුතු නැහැ. අපි ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් බුද්ධාංශවලට ස්තුතිවන්ත වෙනවා. මේ වන විට මේ සාමකාමී තත්ත්වය රට තුළ ස්ථාපිත කරන්න අවශ්‍ය කටයුතු කිරීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අවස්ථාව ලබා දීම
සම්බන්ධව. ස්තුතියි ළඟට ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විනාඩි 10ක් තියෙනවා. ඊට පස්සේම ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමා මුලාසෙන්ට පැමිණ ඇත.
හොන්ඩබල් දිනේෂ් කුමාර කරු නියෝජකාරක සභාපතිතුමනි, හදිසි නීතිය යළිත් දිගු කර ගැනීමට රජය ඉදිරිපත් කර තිබෙන යෝජනාවට හේතු සාධකයන් ඉදිරිපත් කිරීම පිළිබඳ අපෝසත් වීම ගැන කනගාටු වෙනවා. සභානායකතුමා, මම අපි දන්නවා ආරක්ෂක අමාත්‍යවරයා හෝ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් හදිසි නීතිය දිගු කර ගැනීමට අවශ්‍ය කරුණු දීර්ඝම කාලීනම පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරනු ලැබුවා. ඒ නිසා අද දිනේ ඒ පිළිබඳ ආරක්ෂක වාර්තාවක් රජයේ කිසිවකු ඉදිරිපත් නොකිරීම වගකීම අතහැර දමා තිබෙන රජයක යළිත් ප්‍රදර්ශනය කිරීමක් ලෙස තමයි සලකන්නට වෙන්නේ. මොකද මේ සිද්ධීන් ඇතිවෙන විටත් අපේ රටේ ආරක්ෂක අංශට වාර්තාවක් තිබුණා මේ සංවිධානයේ පිළිබඳ. වසර ගණනාවක සිට වාර්තාවක් තිබුණා. නමුත් ඒ වාර්තාව ගැන කටයුතු කළේ නැහැ. ඒ කටයුතු කිරීම අත්හැර දැමපු නිසා තමයි රටේ නීති හා සාමය කඩාවැටුණේ. නීති හා සාමය කඩාවැටීම අතරතුරට ඇතුල් වෙච්ච මේ කණ්ඩායම පාස්කු දිනේ ඇති කළේ මහා ප්‍රහාරය නිසා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන්න සිද්ධ වුණා. නැත්නම් හදිසි නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අය පාලනය කරගෙන මෙල්ල කරගෙන අතනඟුට අරගෙන මේ මෙල්ල කරගෙන තිබුණා නම් තිබුණු තොරතුරු අනුව මේ විනාශය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා ඉන්දියානු ඔත්තු සේවය විසින් අපේ රජයට දැනුම් දීලා තිබුණා. ඒ සම්බන්ධවත් කටයුතු කරේ නැහැ. ඉතින් ඒ අතින් බලන විටත් මේ සිද්ධිය සම්බන්ධව හරියාකාර වාර්තාවක් විස්තරයක් ඉදිරිපත් කිරීමට රජය අදත් අපෝසත් වෙලා තිබෙනවා. මං හිතනවා අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක නියෝජ්‍යමන්ත්‍රීතුමා හෝ රජයේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන අමාත්‍යවරේ ආරක්ෂක අමාත්‍යංශයේ වෙනුවෙන් මේ අවසරය ළමා ගැනීමේ පාර්ලිමේන්තුවට අනුගමනය කරන්න තියෙන සම්ප්‍රදාය සමහර විට අද ඉන්න ඒ නිලධාරීන් දන්නේ නැතුව ඇති සභානායකතුමාවෙන් ගැන. එහෙම අවශ්‍යයි කියලා. They are unaware that this procedure has been adopted right throughout, whether it's a UNP government, whether it's a PA government or a UPFA government, we have adopted this procedure. And I'm surprised that the chair is allowing this type of an open debate without a proper presentation of a report. Anyhow, ඒ වගේ තත්ත්වයට පාර්ලිමේන්තුව පත්වීම ගැන අපි කනගාටු වෙනවා. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව හදිසි නීතිය දිගු කර ගැනීමට අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට එන්න ඕනේ නිසා තමයි අද ඔබට ඉදිරි එන්න වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ අවසරය පාර්ලිමේන්තුවෙන් ලබා නොගත්තොත් හදිසි නීතිය අද රාත්‍රියේ හෝ පෙරේදා රාත්‍රිය අවසන් වෙනවා. එහෙම වුණා නම් ඇති වෙන තත්ත්වය මොකක්ද? ඒ ගැන මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. මේ ප්‍රශ්නය ගැන අපිට යළිත් කියන්න තිබෙන්නේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙනව නම්, නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ දෙනව නම්, නීතිය බහර අයට කටයුතු කරන්න ඉඩ දෙනව නම්, පරීක්ෂණ පවත්වලා ඒ අය නීතිය ඉදිරියට ගෙනීමේ වගකීම ඉෂ්ට විය යුතුයි. එහෙම ඉෂ්ට වෙන්න වීමට සහයවන්ට හදිසි නීතිය අද දින මුළු රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා මේ තත්ත්වයට කනගාටු වෙන විපාකයකට ගෙනාපු ඛේද වාචකයේ සම්බන්ධව කටයුතු කිරීමේ දෙමසක් ගත වෙලා තියෙනවා මාස දෙකක්. අගමැතිතුමා කියලා තියෙනවා we have been able to bring everyone to book within 2 months කියලා. I don't think he can make that statement. Then he should come to the house and make the statement, give all the details and close the inquiry. Let the Prime Minister not make another propaganda drive on this. We know with difficulty the government as well as the opposition leader extending support to the government has been able today to win back the confidence of most of the countries that clamped on the tourist arrivals. Egan api satutu wenawa. Api stutiwanta wenno ne ratawal walata ape ratata China visala sancharaka Europe visala sancharakayanta e panawa thibunu travel advisory note has been removed. E wagema mama kiyanta kemathi garu sabahanayaka thumani ada aanduwa tarbu dekata patthala api dannne ne aanduwa mono karanoda kiyala iye janadhipathuma kiyala iye janadhipathuma age prakashe it's in Daily Mirror. I just want to quote PSC on Easter attacks, a drama rears at temple trees. The main lines of the president's interview. He says he had not been summoned before it and would never go before it. 19A is an NGO conspiracy and a curse on the country. Totally against so far with the USA. These are the highlights of his statement yesterday. And he has said that the Attorney General had advised him that this inquiry is sub judice. And he has informed the Speaker. The House does not know. The Speaker has not informed us whether he was informed by the President of the country. No, we would like to know. I mean, both sides would like to know. Both sides would like to know what is sub judice. Now, today the Leader of the House raised, when we get up, under 27-2, Speaker says you have no right to debate. But today we spend 1 hour debating some other issue on the 27-2. So the chair is also not being inconsistent. It's very sad to say. The chair is not being consistent in following parliamentary procedure and practice. I'm sorry to criticize the chair, but that is the way if parliament collapses, there will be anarchy in this country. So let us not bring parliament to a situation of collapse. Again, I wanted to quote from Ireland, also has the same interview given by His Excellency the President on this subject. It is worthwhile for everyone to give attention to the President's statement. Because the Prime Minister and the President, ප්‍රෙසිඩන්ට්ගේ අග ජනාධිපතිතුමාගේ කතාවේ කියනවා අගමැතිතුමාගේ කතාව අපි ඇහුවද සතියකට කලින් එකම කාර් එකේ යන්න බෑ හරියට මේ දෙන්න අතර එකඟතාවයක් නැහැ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ වගේ අග්‍රාමාත්‍යවරයෙක් ඉස්සරහා අසුනේ තියාගෙන කාර් එක එලවන්න බෑ කියලා මේ රටට වෙලා තියෙන දේ අමින් මේක බොහොම හාස්‍යයට ලක් වෙන දෙයක් වෙන්න පුළුවන් නමුත් අපේ රටේ රාජ්‍ය පාලනය මෙවැනි අවුල් ජාලාවකට පත් වෙලා තිබෙන මොහොතකදී මීට වඩා ගැඹුරින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අපේ රට දිහා කටයුතු කිරීමට දිහා බලනකොට සිදු විය යුතුයි කියන දේ මුළු මහත් විපක්ෂය වෙනුවෙන් අපි ප්‍රකාශ කරන්න කැමැතියි. දැන් අපි ඇහුවා මගේ කාලය නැති නිසා මම ඒ වටේ ගමන් කරන්නේ
නැහැ. කරුමන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
I have 15 minutes.
Already?
No, I have not taken 15 minutes. I have 50 minutes in total. Mama ketiya me karana deka thunne kiyala nawaththanna. Ada janadhipatiya agramathi thuma atha thiyena vivastha arbudaya. Me hamara wenne ape rate aarthika arbudayakata pariwarthane vela. Ada sama vyaparayakma kada weti nawathi sitina tattwe rata pura athi vilithi wenna. ආර්ථික අර්බුදයේ උත්සන්න භාවයට මැදිහත් වෙන්න මහා බැංකුව අසාර්ථක වෙලා තියෙනවා. විරුද්ධ පක්ෂ අග්‍රාමාත්‍යතුමා සාකච්ඡා කරපු වෙලාව විපක්ෂ නායකතුමා අපි. ඒ වෙලාවේ මහා බැංකුව අධිපතිතුමා දුන්න පොරොන්දු අද ක්‍රියාත්මක කරගන්න බැරි තත්වයකට ආර්ථිකය කඩාවැටේ. බිලියන්ස් අන්රිකවර්ඩ් checks are with the Colombo business community. They can't cash because the banks are unable to cash these checks. Me ekka udaharanayak man me kiyanne. Enisa me prashnaya barapatala lesa ganan ganne. E wagema mama kemathi welawa ne GMO e ekata pahara deema kalutara polisiya ta pamanili kara. Ape rate prasiddhe GMO ekak ada chodana karana ape rate saukyamathumage hitawathun avilla e rohalata avilla GMO ekak samakami පෙත්සමකත් සංගිරීමේ ව්‍යාපාරයට පහර දීලා ඇති කරපු සිද්ධිය සම්බන්ධව මේ වෙන විට කිසිම කටයුත්තක් කරලා ඉඳ හදිසි නීතිය යටතේ අපි සාමකාමී තත්වයන්ට කටයුතු කරන්න තිබෙන මහජන පෙත්සමකත් සංගිරීමේ කටයුත්තට මේම ඇවිල්ලා ප්‍රසිද්ධියේ මරපහර එල්ල කරන භයානක තත්වයක් රටේ ඇති වීටි වෙනවා නම් අපි හදිසි නීතිය පොලිසිය පවරන්නේ කුමක් සඳහාද මේ ගැන රජයේ පිළිතුරක් ලැබෙයි කියලා මම ඉල්ලන මම මේ ලිපිය මගේ කතාවට ඇතුළත් කරන ලෙස ඉල්ලනවා. ඒ වගේම කිලිනොච්චි අද ඇති වී තිබෙන සිද්ධියක් පිළිබඳ හිටපු නියෝජ්‍ය කාරක සභාපතිතුමා චන්ද්‍ර කුමාර් මැතිතුමා එවලා තියෙන ලිපියක් මේ බලහත්කාරයෙන් රුපියල් 500 ගානේ සියලු සමෘද්ධි ලාභීන්ගෙන් කිලිනොච්චි කපා ගැනීම තීරණයට එරෙහිව කිලිනොච්චි සමෘද්ධි ලාභීන් ගෙන යන විරෝධතාවයට නීති විරෝධී මුදල් රෙගුලාසියලට පටහැනිම ගෙන යන මේ ක්‍රියාමාර්ගයට මැදිහත් වීම සඳහා කටයුතු කරන්න උතුරු පළාතේ කිසිම මන්ත්‍රීවරයෙක් මැදිහත් වීමක් නැහැ. මෙවැනි තත්වයකට මුළු උතුරු පළාතේ ජනතාවද බලහත්කාරයෙන් මේ මංකොල්ලයකට පරිවර්තනය වෙලා තියෙනවා. මම අහනවා රජයට මේ ගැන කටයුතු කරන්නට හැකියාවක් තිබෙනවා. රජයේ මැදිහත් වී කටයුතු කරන ලෙස කිලිනොච්චි පස්කපාගෙන යන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි එකම ස්වභාවික සම්පත වන පූනරේම් ප්‍රාදේශල කොට්ටාසේ කදුරමුණේ පස්කන්ද පසුගිය කාලයේ ආරක්ෂා සහිතව තිබුණු තත්වය අද බලහත්කාරයෙන් පස්කපාගෙන යන ක්‍රියාමාර්ගයට අහක බලාගෙන තිබෙන කනගාටුදායක තත්වයක් ඇති වෙනවා. මේ පස්කත කපාගෙන යන්න පස්සේ ගරු සභාපතිතුමා දන්නවා ඔබතුමා මේ පළාතේ මන්ත්‍රීවරයෙක් මේ පස්කපාගෙන යන්න පස්සේ පස්ව ඇති වෙන්නේ නැහැ අපෝ. මේන් ඇති වෙන ස්වභාවික විනාශය මංකොල්ල කාර්යයන්ට ඉඩදී බලා සිටින හදිසි නීතියක් බවට පත් කරන්න එපා. හදිසි නීති යටතේ මෙවැනි අත්නෝ මතික ක්‍රියාමාර්ග දකුණේ වුණත් එයා නවතා
දන්න ශ්‍රීධරන්
ගෞරව උරුපින දිනේෂ් குணවර්ධන அவர்களால் கொண்டு சொல்லப்படுகின்ற இந்த கிளிநொச்சி கவுதாரிமுனே
also had raised this issue. I appreciate that he is also a member who always raises these issues. And I hope the government will give attention and follow up without being silent on all these issues where destruction to national natural resources are taking place. Enisa, Mama Garukata, Nyoja Katanaika Tumani. අපේ රටේ අවසාන වශයෙන් මම අහනවා සභානායකතුමා සභාවේ ඉන්න නිසා පළාත් සභා ඡන්දයේ පැවැත්වීම පිළිබඳ දැන් අපි දන්න විදියට ආරංචි විදියට මැතිවරණ කොමසාරිස්තුමා රජයට දැනුම් දීලා තියෙනවා පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. මේ පළාත් සභාට මැතිවරණයන් නොපවත්ව ආණ්ඩුකාරවරු අතට සම්පූර්ණ බලතල අරගෙන ආණ්ඩුකාරවරු ලංකාවේ අයවැලේකණින් සම්මත කරන ලද දෙවැනි විශාලතම මුදල් වැසිසේ වන පළාත් සභා මුදල් ආණ්ඩුකාරවරු 8 දෙනෙක් පළාත් සභාවක් නැතුව ප්‍රයෝජනෙට ගන්නා කළමනාකරණය කරන ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මේවාට මැදිහත් වෙන ක්‍රියාමාර්ගයේ උතුරු පළාතේ වේලවා දකුණු පළාතේ වේවා හැම පළාතකටම මුණ දෙන මේ භයානක තත්වයන්ට මැදිහත් වෙන ක්‍රියාමාර්ග පිළිබඳ පිළිතුරක් ලබා දෙන ලෙස ඉතාම ඕනෑකමින් හා ගෞරවයෙන් ඉල්ලා සිටින අතර අද රටපුරා ඇති වීගෙන යන කනගාටුදායක දරුණු වියලි තත්වයේ
විනාඩි දෙකක් තියෙනවා.
වික්ටෝරියා ජලාශයේ අසල පවා ඔබතුමාගේ මැතිවරණ කොට්ටාස ඔබතුමාත් එකඟ වේ මගේ අද විශාල ජල හිඟයක් මහජනයාට බොන්න වතුර නැහැ. හදිසි නීති ආරී පාවිච්චි කරලා මේ ප්‍රදේශවලට වතුර යවන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. මොකද මේ වගේ ප්‍රදේශ රාශියක් රටේ තියෙනවා. ඒ ජනතාවට එදිනදා ජීවත් වෙන්න වතුර ටික හරි දීමට රජය අපොහොසත් වෙලා තියෙනවා. ඉතින් මම ඒ බව ප්‍රකාශ කරමින් මේ හදිසි නීතිය පැනවීමෙන් ත්‍රස්තවාදීන් මෙල්ල කිරීමට පමණක් නොව ඔහු නතරංගුවට ගැනීමට උපයෝගී වෙන නිසා එනත් කටයුතු සඳහා හදිසි නීතිය පාවිච්චි නොකරන ලෙසත් මහජන අයිතිවාසිකම් යටපත් කිරීමට එරෙහිව හදිසි නීතිය එරෙහිව මහජනයාගේ පැත්තෙන් නගින උද්ඝෝෂණයන් වලට හදිසි නීති රෙගුලාසිය පාවිච්චි නොකරන ලෙස ඉතාම ඕනෑකමින් විපක්ෂය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මාන්විමිගේ අමරලි සහාප්ති.
Sir, I would like to.
Yes.
I want 2 minutes, sir. ගරු බුලසනරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් පළාත් සභාව ගැන කියපු දේ මම කියන්න ඕනේ. මොකද පළාත් සභාව ගැන නෛතික ප්‍රශ්න තියෙනවා. ඉස්සෙල්ලාම අලුත් පළාත් සභා ක්‍රමය ආවහම ඒක පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ පනතෙන් භාගයයි සම්මතුනේ සර්. ඉතුරු භාගය සම්මතුනේ නැහැ. නිර්ණායක ඩිලිමිටේෂන් එක ප්ලීස් ලෙට් මී සම්මතුනේ නැහැ. එතකොට අලුත් පළාත් සභා නීතිය භාගයක් සම්මතයි භාගයක් අසම්මතයි. එතකොට අරණ ක්‍රමයට යන්න නම් පාර්ලිමේන්තුවට පරතක් ගේන්න ඕන. පරණ ක්‍රමයට යන්න නම් පාර්ලිමේන්තුවට පරතක් ගේන්න ඕන. පරණ ක්‍රමය අහෝසි කළා දැන් තියෙන්නේ. එතකොට දෙකොල්ලම කතා ප්ලීස් සර් බෝඩ් සයිඩ් කැන් ඩිස්කස් ඇන් සෙටල් දිස්. මේක අවශ්‍ය නීති අවශ්‍ය නීති ගේන්න ඕනද? ලෝස් හැඩ් ටු බී පාස් බයි පාර්ලිමන්ට් සර්. සර් එක්සත් ජාතික පක්ෂය හැමදාම කිව්වා පරණ ක්‍රමයට ඡන්ද කියමු කියලා. මේගොල්ලෝ තමයි කිව්වා අලුත් ක්‍රමය උඩ කියලා. පොඩකින් ලෙට් මී එක්ස්ප්ලේන් ප්ලීස්. මේ අලුත් ක්‍රමය ඕන කියලා අලුත් ක්‍රමය පාර්ලිමේන්තුවට ගෙනාවාම ඒකෙන් භාගයයි සම්මත කෙරුවේ කොට්ටාස කණ්ඩකට තමුන්නාතලා විරුද්ධ වුණා. පොඩකින්ද කොට්ටාස කණ්ඩකට විරුද්ධ වුණා පාර්ලිමේන්තුව. ඉතින් දැන් ඒක භාගයක් සම්මතයි භාගයක් සම්මත වෙලා නැහැ. ඉතින් ඒකයි ප්‍රශ්නේ.
මට
ඔබතුමාට මට කියන්න තියෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාට බලය දුන්නා මාස දෙකක් ඇතුළත අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. නමුත් ඒ මේ වෙනතුරු තවමත් මාස ගණනාවක් මට විනාඩියක් දෙන්න. ඒ නිසා ඔබතුමාලා මේ පනත ඉදිරිපත් කරපු නැති හින්දා තමයි මේ පළාත් සභාව තියෙන්න බැරි. මම අහන්න කැමතියි කවද්ද මේක
පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කරන්නේ කියලා.
අමිරලි සහාප්ති.
අංකෝ ඉන්ද්‍ර இந்த சபையிலே அவசரகால சட்டத்தின் கீழ் பொதுமக்களை பாதுகாத்துக் கொள்ள வேண்டும் என்பதற்காக இன்னும் ஒரு மாதத்தை இந்த அவசரகால சட்டத்தை நீட்டித்துக் கொள்வதற்காக எடுக்கப்பட்ட பிரேரணையிலே நாங்கள் பேசிக் கொண்டிருக்கிறோம். இந்த காலகட்டத்திலே இந்த நாட்டிலே நடந்து கொண்டிருக்கிற நிலவரங்கள் இந்த நாட்டிலே இந்த சட்டத்தின் மூலமும் கடந்த காலத்திலே தமிழ் மக்கள் பட்டுக்கொண்ட வேதனையையும் இந்த சட்டத்தின் மூலம் நாங்கள் தெளிவாக கண்டவர்கள் உணர்ந்தவர்கள். அந்த அடிப்படையிலே இந்த சட்டத்தின் மூலமாக எந்த ஒரு சமூகமும் தனிப்பட்ட முறையில் பாதிக்கப்பட்டு விடக்கூடாது என்று இந்த சபையிலே நான் மிகவும் கண்ணியமாக வேண்டுகோள் விடுக்கிறேன். இதிலே சாதாரண மக்கள் இந்த சட்டத்தின் மூலமாக கைது செய்யப்படுகிற வேலை திட்டமும் அல்லது தொலைக்காட்சிகளின் ஊடாக சமூக வலைத்தளங்களின் ஊடாக ஒரு சமூகத்தை மையப்படுத்தி எடுக்கப்படுகிற வேலை திட்டங்களையும் இந்த சட்டம் கடந்து நடந்தேறிய இந்த பிரச்சனையிலே கண்டுகொள்ளவில்லை என்பதை இந்த சபைக்கு நான் தெளிவாக சொல்ல வேண்டிய பொறுப்பு என்னிடத்தில் இருக்கிறது. சபைக்கு தலைமை தாங்கும் குழுக்களின் பிரதி தலைவர் அவர்களே, இந்த நடந்து முடிந்த இந்த கலவரங்கள் முஸ்லீம் சமூகத்துக்கு எதிராக திட்டமிட்டு பேசப்பட்டு அல்லது இதனோடு சேர்ந்த அரசியல் தலைவர்களை மையப்படுத்தி அல்லது ரிஷாட் பதுருதீன் என்கிற ஒருவரை மையப்படுத்தி இதன் மூலமாக இந்த வேலை திட்டத்தை இந்த நாட்டிலே ஒரு பாரிய கபலீகரத்தை ஏற்படுத்திய எதிரணியினர்கள் இந்த சட்டத்துக்கு பொறுப்பு கூற வேண்டியவர்கள் என்று நான் இந்த இடத்திலே சொல்லியாக வேண்டும். கடந்த காலத்திலே சொன்னார்கள் இந்த நாட்டிலே ஒரு ரிஷாட் பத்ருதீன் என்கிறவர் பயங்கரவாதி என்று சொன்னார்கள், பயங்கர ஜஹரானோடு தொடர்பு என்று சொன்னார்கள், இப்ராஹிமோடு தொடர்பு என்று சொன்னார்கள், அல்லது சத்தோச வாகனத்திலே அமைச்சர் ரிஷாட் பத்ருதீன் அவர்களும் மன்னாரிலிருந்து காத்தாங்குடியிலிருந்து மருதமுனையிலிருந்து சென்றார்கள் என்று பேசினார்கள். ஆனால் தெளிவாக நேற்றைய இந்த நாட்டினுடைய ராணுவ தளபதியாக இருக்கிற லெப்டினன்ட் ஜெனரல் மகேஷ் சேனநாயக் அவர்கள் மிகவும் தெளிவாக சொன்னார்கள், ரிஷாட் பத்ருதீன் அவர்கள் எந்த விதமான அழுத்தத்தையும் எனக்கு செய்யவில்லை என்பதை இந்த பாராளுமன்ற தெரிவுக்குள்ளிலே மிகவும் தெளிவாக அவர்கள் சொன்னார்கள். அது மாத்திரமல்லாமல் அதனுடைய செயலாளராக இருக்கிற அசோகா ரஞ்சித் அவர்கள் சொன்னார்கள், இந்த அமைச்சர் அவர்கள் கடந்த காலத்திலே எந்த பிழையான வழிகாட்டலையும் செய்யவில்லை, அதனோடு யாருக்கும் தேவையற்ற முறையிலே இந்த விடயங்களிலே அவர் எனக்கு இடையூறு செய்யவில்லை என்பதை இந்த நாட்டுக்கு அவருடைய சாட்சியம் தெளிவாக சொன்னதில் இருந்து ரிஷாட் பத்ருதீனுக்கு எதிராக குற்றம் சுமத்தியவர்கள், சுமத்துகின்றவர்கள், சுமத்த இருக்கிறவர்கள் எதிர்காலத்திலே வெட்கி தலை குனிந்து வேதனையோடு இருக்க வேண்டும் என்று நான் எதிர்பார்க்கிறேன். இவையெல்லாம் எதற்காக செய்யப்பட்டது என்றால், முஸ்லிம் சமூகத்துக்கு எதிராக அரசியல் நோக்கத்திற்காக செய்யப்பட்ட ஒரு வேலை திட்டம் என்பதை எங்களுக்கு திட்டவட்டமாக சொல்ல முடியும். வர இருக்கிற தேர்தலிலே தங்கள் ஆட்சி பீடம் உயர வேண்டும் என்பதற்காக, சிறுபான்மை சமூகத்து மத்தியிலே பிரச்சனை ஏற்படுத்த வேண்டும் என்பதற்காக, இதன் மூலம் சிறுபான்மை சமூகத்தினத்திலே தமிழ் மக்களையும் முஸ்லீம் மக்களையும் கிறிஸ்தவ மக்களையும் பிரிக்க வேண்டும் என்பதற்காக எடுத்துக் கொள்ளப்பட்ட ஒரு அசிட் டெஸ்ட் என்பதை இந்த சபைக்கு நான் சொல்லியாக வேண்டும். ஒரு அமில பரிசோதனையாக முஸ்லீம் சமூகத்தை இதற்குள் தள்ளி, மூன்று சிறுபான்மை சமூகத்தையும் வேறாக்கி இதற்குள் இவர்கள் குளிர்காய எத்தனிக்கின்ற முயற்சி என்பதை நாங்கள் தெளிவாக பார்த்துக் கொண்டிருக்கிறோம். கிறிஸ்தவ மதப்பெரியார் கார்டினல் மல்கம் ரஞ்சித் ஆண்டகை அவர்கள் தெளிவாக சொல்லுகிறார்கள், அரசாங்கம் இதை மூடி மறைக்க கூடாது என்று தெளிவாக சொல்லுகிறார். இதை தெளிவாக அரசாங்கம் வெளியிலே கொண்டு வர வேண்டும், இதற்கு பின்புலத்திலே இருந்தவர்கள் யார் என்பதை இந்த தேசியத்திலே சொல்ல வேண்டும் என்று இந்த தேசியத்திலும் சொல்லுகிறார், சர்வதேசத்திலும் போய் பேசுகிறார், இதற்குரிய சூத்திரதாரிகள் வெளிப்பட வேண்டும் என்று. கௌரவ பிரதி தலைவர் அவர்களே, நானும் இந்த சபையிலே கேட்கிறேன், இதற்குரிய சூத்திரதாரிகள் யார் என்பதை இந்த சபையும் எதிர்காலத்திலே வெளிக்கிட வேண்டும். அதற்கேற்றாற்போல் பாராளுமன்ற தெரிவுக்குழு நடந்து கொண்டிருக்கிறது, அந்த விசாரணைகள் தொடர்ந்து நடத்தப்பட வேண்டும். ஜனாதிபதி கூறுவது போன்று இதை நிற்பட்டுவிட முடியாது. அவருடைய ஒரு தேர்ப்பட்ட காரணத்திற்காக அல்லது அரசியல் வாசிக்காக இந்த பாராளுமன்ற தெரிவுக்குழு தொடர்ந்தேச்சியாக இறுதி வரை இதற்கு யார் காரண கர்த்தா என்று சொல்ல வேண்டிய பாரிய பொறுப்பு இந்த பாராளுமன்ற தெரிவுக்குழுக்கு இருக்கிறது. தொடர்ந்தேச்சியாக இந்த தெரிவுக்குழு நடத்தப்பட வேண்டும் என்று நான் இந்த இடத்திலே வேண்டுகோள் விடுக்கிறேன். இதுவரையிலே 2389 முஸ்லீம்கள் கைது செய்யப்பட்டிருக்கிறார்கள். அதிலே இப்பொழுது நிறைய பேர் விடுதலையாகி இருக்கிறார்கள். 100 பேரை 100க்கும் உட்பட்டவர்களை தடுப்பு காவலிலே வைத்திருக்கிறார்கள். 300க்குட்பட்டவர்களை ரிமாண்டிலே வைத்திருக்கிறார்கள். இந்த ரிமாண்டிலே வைத்திருக்கிற 300 பேருக்கும் என்ன குற்றம் செய்திருக்கிறார்கள் என்று சொன்னால், அவர்களுடைய வீடுகளில இருந்த கத்தி, அவர்களுடைய வீடுகளில இருந்த பழைய வாள்கள், அவர்கள் வீடுகளில இருந்த குர்ஆன் அல்லது ஜஹரானுடைய படம், அவருடைய படத்தை கையடக்க தொலைபேசியிலே இருந்த காரணத்திற்காக கைது செய்யப்பட்டவர்கள். இது ஒரு அநியாயமான கைது என்பதை இந்த சபை தெளிவாக விளங்கிக் கொள்ள வேண்டும். இப்படி சாதாரணமாக கைது செய்யப்பட்டவர்கள் அல்லது ஜஹரானுடைய புகைப்படம் அடங்கிய பத்திரிகையை கொண்டிருந்த அவருடைய படத்தை வைத்திருந்தார் என்ற காரணத்திற்காகவும் கைது செய்யப்பட்டவர்கள் இருக்கிறார்கள். இந்த நிலைமை இந்த நாட்டிலே மாறப்பட வேண்டும். முஸ்லீம்கள், தமிழர்கள், கிறிஸ்தவர்கள், சிங்களவர்கள் இந்த நாட்டு சட்டத்திலும் சட்டத்தை அமுல்படுத்துகிற அரசு அதிகாரிகளிலும் நம்பிக்கை உள்ள ஒரு சமூகமாக ஆக்குவதற்கு பெரும்பான்மை சமூக தலைவர்கள், அரசியல் தலைவர்கள், பெரும்பான்மை சமூகத்தோடு செய்கிற அரசியல் தலைவர்கள், அதிகாரிகள் மிகவும் தெளிவான பார்வையோடு செய்யப்பட வேண்டும் என்று நான் இந்த இடத்திலே வேண்டுகோள் விடுக்கிறேன். ஒரு சாதாரண
நிமிடம்
அவருடைய இஸ்மாயில் அவர்களுடைய நேரத்தையும் நான் எடுக்கிறேன். பி சி இஸ்மாயில், கௌரவ் இஸ்மாயில் அவர்களுடைய நேரம். எனவே இந்த இடத்திலே நான் சொல்ல வேண்டும், இப்பொழுது இந்த நாட்டிலே மிகவும் தெளிவாக விளங்கிக் கொண்டிருக்கிற விடயம், இந்த பிரச்சனைக்கும் முஸ்லீம்களுக்கும் தொடர்பு கிடையாது. ஜஹ்ரானுடைய பிரச்சனைக்கு முஸ்லீம்களுக்கும் சம்பந்தம் கிடையாது. முஸ்லீம்கள் தான் காட்டிக் கொடுத்தார்கள். முஸ்லீம் ஜனயா நாம தேசபாலன வாசி கண்ட நெத்தம் தவஸ் பணஸ்துனே காலேதி ஆண்டு ஒப்பிட்ட வேண்டா அப்படி உதவு கரண்ட பெரியஹிந்தா அப்படி உற்சாகே தரப்புடைய திகிந்தா மேகொல்லு சோதனாவ கருவா மெத்திரிங்கின் அமைத்து வரு மந்திரி வருட்ட விருத்தவ ரிஷாட் பதுருதி அந்தவாதி திரஸ்தவாதி எத்துமா லஹரான் தெக்க கமன் கர சதோச வாகனே பாவிச்சு கர ஏகொல்லு மந்திரி வரைய விமல் வீரவன்ச மந்திரி வரையா பிரகாஷே கியூவா மென்ன பே வகை கொலைய பெண்ணலா அர பபுல் கம் வகை தீன்னு ஒக்கம பெண்ணலா கியனுவா மென்ன 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 சத்தோச வாகன கிய தன எத்துமா ஹதாகத்த லேக்கன எத்துமா ஹதாகத்த லேக்கனே பெண்ணலா கியூவா மென்ன ரிஷாட் பதருதீன் அமைத்தி வரையா கமன் கரப்பு சத்தோச வாகன சத்தோச வாகன நாங் ரட்டபுராம கமன் கரணோமாய் சதோஷ வாகன தாளத்தி என்னை சதோஷன பாக்கிறேன்னு சதோஷ வாகன கமன் கரண்ணு ரட்டபுராமத்தி என்ன சாக்காவலத்தி என்ன பரிசாவல் கரகண்டுமா கியப்பேக்க அமூலிக்க பொறுபவ ஈயே அமாத்தியான்சிய லேக்கம் அசோக ரஞ்சித் மெத்தித்துமா கியப்பு பிரகாஷே அப்பிட்ட சீயட்ட சீயம் அப்பிட்ட ஒப்புனா எளிதர உண்ணா ஏ வகை பித்தமாய் மகேஸ்வர நாயக்க மீடியாவில் கியூவே துமா ஏகதமாய் மேக தேசபாலன வாசி கண்ட ஹெம மந்திரி வரும் விருத்த பக்ச இந்த மந்திரி வரும் உற்சாக தருவா முஸ்லீம் ஜனயா ஒக்கம அந்தவாதி கீழா பெண்ணலா மேவகரா தேங் ஒப்பு வேணவா தேங் அடிப்பெத்தட ஹரவண்ட ஹதனோ தேம் வெனமு குத்ன சமார உதவியட்ட சமார மந்திரி வரும் அரு கியூவா டிபிஎஸ் வாகனே ஹை கரப்பு உதவியட ஏகட கிசும ஒப்பு கரண்ட பெருகிந்தா தெம் வில் பத்து கிஹில்ல சமார மந்திரி வரும் இன்னும் முனஹரி ஹொயா கண்ட புல் வந்து கீழ தெம் வில் பத்து இவராய் காலாந்திரட்ட இசல்ல ஏக கதாபா கல்ல விவர கர்ற சப்ஜெக்ட் எங்க தெங் ஆயு ஹொயனோ வில் பத்து வலி முனஹரி கண்ட புல் வந்து கீழ ஏ வாகி மே தமாய் காம்பினி லக்குகே மெத்தி துமா பிரகாஷே கர்ல திபுனா அர ஜன போச
என்ன பேர் என்ன பேர் என்ன என்ன இது என்ன அந்த புலிசைக்கு பேர் வந்த பேர்
அர பிரகாஷே கர்ல திபுனா என்ன அர ஜனபோஷ ப்ரொஜெக்ட் பதினமையாட்டது தவசகட்ட காம துண்ணா துந்தாக துந்தாக பவனைக்கு பிரயோஜனை கத்த மகாரகா கேன்சர் ஹாஸ்பிட்டலுக்கு, கலுபோவில ஜெனரல் ஹாஸ்பிட்டல், ஏவாகேமே கலம்பு ஜெனரல் ஹாஸ்பிட்டல் தவசகட துந்தாக பித்தர் விந்த விழாவேதி அர வந்த பெஹத் கலவங்கரா கியலா எத்துமா பொருவக் பிரகாசே கரலா தென் மந்தண்டே கவுத மாங் ஆரஞ்சி ஏக முஸ்லிம் ஆயத்தனை ஏக சம்பந்த விழா பேக கரப்பு கொந்த வெடாக் மேக ஈயந்த மேகுள்ளு நவத்துவா கேலா மென்ன தெக்கத மேகுள்ளு கரண வெடே ராட்டட முடாரி கொந்த வெடாக் கரணவானங் வந்த பேத்த கலவம் கரணவா நேத்த கொத்துரொட்டி அம்பார பிரச்சனை பட்டங்கத்தி கதமாய் கொத்துரொட்டி வல்ல வந்த பேத்த கலவம் கரா கேலா அனே மே காமினி லொகுகே மகத்தியான மங் அஹண்டோனே அர மிடில் ஈஸ்ட் கண்ட்ரி வலை இன்ன லக்ச பகலுவ கட்டிய இன்னும் லாங்கிக்கையும் ஏ கொலுட்ட அவரு தேக்க துணக் ஹத்தரக் பகக்கிந்தலா என கியானில் அம்மா எட்ட கோமுகத்த அபி செக்கர கண்டோனே கேல மங் இல்லிம கரண்டேக்கு ஹொந்த நத்தே கேல மகண்ணே சவுதி அராபியாவில் ஒமான் வல கட்டார் வல குவைட் வல முஸ்லீம் ரட்டவல விட கரண்ட அப்ப லாங்கிக்கையும் ஏ கொள்ளு என விழாவேதி கோமத ஏ தரம் லக்ஷம்
ரெண்டு இருக்கு
மேம கரணேக்கு எனக்கு மம்மே அவஸ்தாவேதி மங் அஹண்ட கமத்தி மே வகை பட்டு தேசபாலன வாசி கண்டே பாக்கியல மங் இல்லி மக்கர்ணோ தெங்க ஒக்க மக்கர்ல இவராய் பள்ளி கொடுக்கறா சீயட்ட கலனாவக் பெரிய பள்ளி கொடுக்கறா மே லங்காவே ஏ வகை அரபி மதரசா கொடுக்கறா கடவுள்கிட்ட கிரி தீப்பா காத்தனே கரா தெங்க அந்திம இவருனே ரஜே முதலி தமாய் வந்திக்க விட்டு அபி சூதானம் வேண்டு வந்திக்க விட்டு வேணுமா அபி இல்லீம கரணும் தெங்க அத்தடங்கோட்ட கத்த பிரிச நிகத்தி ஆகன விடக்ன ஏகொள்ளு பொடி பொடி தேவல் வல்ல தியனாய வகாம ஏகொள்ளு இதாஸ் கரண்டு கேலமே அவஸ்தாவேதி அபி இல்லீம கரணும் ஏ வகேம கடப்பு கிடித்தியப்பு பள்ளி கடவல் மதரசாவல் கெவல் ஏ வகேம காத்தே காத்தனை கரப்பு மினுசு ஏ வட அதால ஒக்கட்டம் அபி வந்தி இல்லடம் வந்தி கெவன் ஏகதமாயே வந்தி கெவ் எடுத்தாங்க ஏக 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 ஜனச கொட்டசங்கட்ட கரண லொக்கும அபராதே கீழ மம்மி அவஸ்தாவதி கேனோ ஏ வகேம மம்மி அவஸ்தாவதி கியன்னே ஏ வகேம தமாய் டாக்டர் ஷாஃபி அத்தடங்கோட்ட அரகண தியன் எத்துமா எஃப்ஆர் ஆக ஃபைல் கரல தியனோ ஏகட அதால போலீஸ் நிலதாரியா தெம் இஸ்தான மாறு மக்கர்ல தீரும் அப்ப ஏ விழாவை கிவ்வா இதா பெஹதிலிவ ஏ மனுஷியா எம ஏகட சம்பந்தி அக்னஹை கேல நமுத் விருத்த பக்ச இந்த கட்டியக்க பிரயோஜனை கத்தா முகத முஸ்லீம் ஜனையா வென் கரண்டோனு கிறிஸ்டியன் ஜனையா வென் கரண்டோனு நன்றி எம்எல்ஏ ஜனையா வென் மடத்தம்
உறுப்பினர் அவர்களே முடித்துக் கொள்ள வேண்டும் என்னடா டைம் இல்ல
தேங்க்யூ எனவே இந்த நேரத்திலே நான் கேட்டுக்கொள்வது இந்த சபையிலே கைது செய்யப்பட்டிருக்கிற 300க்கும் மேற்பட்டவர்கள் உடனடியாக விடுதலை செய்யப்பட வேண்டும். அவர்கள் எந்த காரணமும் இல்லாமல் அவர்களை அடைத்து வைக்கப்பட முடியாது. அவர்கள் சிறு சிறு குற்றங்களுக்காக கத்தியை வைத்துக் கொண்டிருந்தார்கள், பேப்பர்களை வைத்துக் கொண்டிருந்தார்கள் என்ற காரணத்திற்காக அவர்களை அடைத்து வைப்பதில் எந்த பிழையும் கிடையாது. பாதிக்கப்பட்டு போன கடைகள், இழக்கப்பட்ட உயிர்கள், அழிக்கப்பட்ட பள்ளிவாசல்கள், மதரசாக்கள், இவற்றுக்கு இந்த நாட்டிலே நீங்கள் நியாயமான தீர்வும் இதற்கான நஷ்ட ஈடும் வழங்கப்பட வேண்டும் என்று நான் இந்த இடத்திலே வேண்டுகோள் விடுக்கிறேன். அதுபோன்று
நன்றி நன்றி டைம் கூட கூடாது.
எனவே இந்த சபையிலே நீண்ட காலமாக நாங்கள் பேசியிருக்கிறோம், இந்த சமூகத்தினுடைய பிரச்சனையை பற்றி பேசுகிறோம். இந்த நாட்டிலே அரசியலுக்காக, அரசியல் லாபத்திற்காக முஸ்லீம் சமூகத்தையோ, சிறுபான்மை சமூகத்தை, சிங்கள தமிழ் சமூகமாக இருக்கலாம், முஸ்லீம் அல்லது கிறிஸ்தவ எந்த சமூகமாக இருந்தாலும் இதற்குள் அரசியலுக்குள் அநியாயம் செய்து விடாதீர்கள் என்று கேட்டு
விடைபெறுகிறேன். தேசநாயக
கரு மூலாசனின் சபாபத்துமணி ஹதிஸ் நீதி தீர்கரண அவஸ்தாவே கருணுகேப்பியாக்கு எதிர்பார்த்த கிரிமட்ட அவஸ்தா லபாதியும் பிடிபந்த புதுமாறு பேம் சுத்தி வந்து விடும் மாய்தன்னே தீர்க காலகட பசுவ மீட மாச தேகட பெற அப்பே ரட்டே ஹதிஸ் நீதியை பெணவும் ஏ ஹதிஸ் நீதி மீட்ட பெற அப்பிட மதக்காய் திபின காலி ஹேம தவசகம பார்லிமேந்துவே ஹதிஸ் நீதி தீர்க கரகனீம சந்தா அவாச்சன விவாதிய பவத்துன் லெபு ஹெபை ஏ ஹெம விட்டம் මතකයි කාලයක් රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍යවරයා එමෙත රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා එහෙමත රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා හදිස් නීතිය දීර්ඝ කර ගැනීම සඳහා තිබෙන අවශ්‍යතාවයත් මේ නිශ්චිත මොහොතේ ආරක්ෂාවට ඇති වී තිබෙන තත්ත්වයත් අරගෙන තිබෙන පියවරණුත් මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරා. දැන් මම අහන්න කැමතියි සභානායකතුමා දැන් අපි හදිස් නීතිය දීර්ඝ කිරීම පිළිබඳ විවාදයක් පවත්වනවා. හැබැයි ආරක්ෂක අමාත්‍යවරයා හෝ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ අපි අසන ප්‍රශ්නවලට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව හෝ කිසිදු පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඔබතුමා අනුමත කරන සභානායකතුමා මේ තත්ත්වය
මම අනු කුමාර මන්ත්‍රීතුමා කියන එක පිළිගන්නවා. මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නමුත් සභානායකවරයා හැටියට මම යෝජනා පාර්ලිමේන්තුවට ගෙනාවා.
ඔව්.
ඒක ඒ දැන් යෝජනා තමයි විවාද වෙන්නේ. නමුත් මම පිළිගන්නවා ආරක්ෂක ඇමතිවරයා හරි නියෝජ්‍ය ඇමතිවරයා හරි ඉන්න ඕන.
ඔව්.
මම පිළිගන්නවා ඒක.
ඔවුන් කියන්න ඕන දැන්. කාත් එක්ක මේ විවාද කියන්න කරන්නේ අපි?
මම පිළිගන්නවා ඒක.
ඔව්. ඉතින් අපි සභාන සභාපතිතුමා අහන්න කාත් එක්කද මේ විවාද කරන්නේ? කවුද කරුණු කියන්නේ? මොකටද මේ හදිස් නීති සම්මත කරන්නේ? මොකක්ද ඇති වී තිබෙන තත්ත්වය? ආරක්ෂක අංශ විසින් ගෙන තිබෙන පියවරෙන් කවරේද? මේවා මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන. එනිසා ගරු සභාපතිතුමනි අද දින මේ හදිස් නීති විවාද මේ පාර්ලිමේන්තුවේ පැවැත්මේ කිසි පළක් නැති අතර පත් වී තිබෙනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ට අවශ්‍ය නීති ප්‍රතිපාදන ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය යෝජනාවන් ඉදිරිපත් කිරීමේදී නියෝ අඩුමතරම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මේක ඉන්න ඕන. නේද ජනාධිපතිවරයා ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුවට ආරක්ෂක ඇමතිවරයා හැටියට. ඔහු එළියේ ඇතිතරමට දේවල් කියනවා. එළියේ කියන දේවල් රටේ වෙලා තියෙන දේවල් නිශ්චිත වශයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතු තිබෙනවා. ඔහු ආරක්ෂා පිළිබඳව අමාත්‍යවරයෙක්. ඔහු පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. අපි කාත් එක්කද මේ විවාදේ පවත්වන්නේ? කවුද අපිට පිළිතුරු දෙන්නේ? අපි දැනගන්න කැමති සභානායකතුමා කවුද පිළිතුරු දෙන්නේ? කාගෙන්ද මේ ප්‍රශ්න අහන්නේ? කවුද බැඳිලා ඉන්නේ? එනිසා සභාපතිතුමනි මේ හදිස් නීතියේ විවාදය කිසිදු වැදගත්මක් නැති විවාදයක් බවට පරිවර්තන කළ ඉවර යාන්තු. ඒකෙන් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ මහජනයාගේ ආරක්ෂාව හෝ මේ රටේ ආරක්ෂාව පිළිබඳව කිසිදු වගකීම් සහිත තැකීමක් නොකරන බව මේ පාලකයෝ. මේ පාලකයන්ට වෙන්නේ වගකීමක් තිබෙනවා නේ. ආරක්ෂ මහජනයාගේ ආරක්ෂාව පිළිබඳවත් රටේ ආරක්ෂාව පිළිබඳවත් යම් බැඳීමක් තිබෙනවා නෝ. මේ පාර්ලිමේන්තුවට ආයුතු තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා විල පැහැදිලි කළ යුතු තිබෙනවා. ඒක ජනාධිපතිවරයා පැහැදිලි කළ යුතු තිබෙනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළ යුතු තිබෙනවා. මේ කිසිවෙක් මේ පාර්ලිමේන්තුවට පැහැදිලි නොකිරීමෙන් පෙන්නුම් කරන්න කවරක්වත් නෙවෙයි. මේ රටේ ආරක්ෂාව පිළිබඳව මේ ආණ්ඩුවට තිබෙන වගකීම. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි අපි මේ සිදුවීම ඇතිවීමේ තත්ත්වය පිළිබඳවත් සිදුවීමෙන් පසුව සිදු වී තිබෙන තත්ත්වයන් පිළිබඳවත් අද හදිස් නීතියට ආණ්ඩුව දක්වන දායකත්වයෙන් පෙන්නුම් කර තිබෙන තත්ත්වයන් පිළිබඳවත් අපි කියනන් කවරක්වත් නෙවෙයි. මේ ආණ්ඩුවට තවදුරටත් මහජනයාගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව බාර දිය යුතු නැහැ. එනිසා තමයි අපි කියන්නේ අපි විශ්වාසභංග යෝජනාව ගෙනලා තිබෙන්නේ. මේ ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕන. මේ ආණ්ඩුවට තව දුරටත් මේ මහජනයාගේ ජීවිත සමග මහජනයාගේ දේපළ සමග රටක් පිළිබඳව මෙවැනි විකටම්කාරී සෙල්ලමක නිරත වෙන්න කිසිසේත් මිඩකඩ අපි ලබා නොදිය යුතුයි. එනිසා තමයි මා විශ්වාසභංගයේ දේ පිළිබඳව වැඩි කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කරු කතානායකතුමනි දැන් අපි දන්නවා කලමැටිය දීවර වරායේ පෙරේදා රාත්‍රියේ ගිනි තැබීමක් සිදු වී තිබෙනවා. බෝට්ටු 26කට ආසන්න ප්‍රමාණ බෝට්ටු 21ක් විනාශයට පත් කළ තිබෙන මුළුමනින්ම අර්ධහානි වෙලා තියෙන බෝට්ටු 6ක්. ඉතින් අපි දැනගන්න කැමති ආණ්ඩුවෙන් මේ පිළිබඳ කළ තියෙන පරීක්ෂණ කවරේද? අත්අඩංගු රන් තිබෙන කවරේද? මොකද්ද සිදුවීම්? මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා ඔබතුමාට කියන්න පුළුවන්ද මේක? දන්නේත් දැන් වගේ මට තේරුණේ බලාගෙන ඉන්න විදියට. කවුද උත්තර දෙන්නේ මේ පාර්ලිමේන්තුවේ මේක? සභානායකතුමා කලමැටිය තියෙන කොහෙද කියලා ඇහුවොත් මම කියන්නේ එතුමගේ වැරද්දක් නෙමෙයි. ඔව් අදාළ අමාත්‍යවරු මේක ඉන්න ඕන. ආ යාන්තම් එනවා කොහේ හරි ඉඳගෙන. නැගිටින්න කීයටද? මේ ඔබතුමාගේ විවාදේ මතක තබා ගන්න. මේ රටේ මහජනගේ ආරක්ෂාව පිළිබඳ විවාදේ. වගකීමෙන් අඩුමතරමේ අදවත් මෙතෙන්ට අවිල්ලවිල්ල පිළිතුරු ලබා දෙන්න බැදී සිටින්න ඕන.
ආරක්ෂාව පිළිබඳ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ ඔබතුමා පළමු වාර්තාවක ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවට. ඒ වාර්තාව මත පදනම්ව තමයි සාමාන්‍ය විවාදයක් ආරම්භ වෙන්නේ. මත සාමාන්‍ය විවාදය ආරම්භ වෙන්නේ ඔබතුමා පාර්ලිමේන්තුවට හේතු ගන්නන ඕන තවදුරටත් හදිස්සියේ දීර්ඝ කරගැනීමේ සම්බන්ධ තිබෙන අවශ්‍යතාවය මොකද්ද?
කරු මන්ත්‍රීතුමා.
ඔව්.
12:30 ලන්ච් බ්‍රේක් කරන්න ඕනේ.
නෑ කිව්වනේ අපි ගත්ත නේද අර රවින කරුණායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න ඇදෙනකොට අපි කිව්වා ලන්ච් බ්‍රේක් එක නැතුව යමු කියලා නේ සවරණිතුමා.
Honorable leader of the house.
මන්දනේ සියලු දිනාට බඩගිනිය වගේ.
නමුත් විවාදයක්.
එනං අපි දිවාරය ගන්න නැතුව විල් කන්ටිනියුස්. ඔව්.
දිවාහාර වෙලාව ගන්න නැතුව.
අයිය.
දිවාහාර වෙලාව ගන්න නැතුව.
අවසකිරි.
ඔබතුමාට ආයිත් දෙන්න වෙනවා ඒකයි.
ඒකයි. ඉතින් අවසකිරි ඉන්නේ ඒක. ඊළඟ තමයි මගේ ඊළඟ තේරිම් කාරක සභාව පිළිබඳ මතුවී තිබෙන තත්ත්වය. විශේෂ මා දැක්කා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ තිබුණා මෙම තේරීම් කාරක සභාව අර්ලියගහ මන්දිරයේ සිදුවෙන විගඩම්කාරී නාටකයක් කියලා. ඒ තේරීම් කාරක සභාවට අපිත් නියෝජනය කරනවා. ඒ වගේම එම තේරීම් කාරක සභාව විගඩම්කාරී නාටකයක් බවට පත් වී තිබෙන්නේ කෙසේද කියන එක මේ පාර්ලිමේන්තුවට අවිල්ලා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒක පාර්ලිමේන්තුව කටයුත්තක්. පාර්ලිමේන්තු ක්‍රියාදාමය රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ සැලකිලට භාජන කරන්නේ නැත්නම් ඒ ක්‍රියාදාමයේ පිළිබඳ වෙනස් අදහසක් නම් තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව අපි විවාද කරමු. අපි පෙන්වා දෙන්න ලෑස්ති තේරීම් කාරක සභාව හමුවේ මේ රටට ඉදිරිපත් විය යුතු මේ රටේ ජනතාව දැනගත යුතු මේ අපරාධේ සැබෑ අපරාධකරුවන් එළිදරව් වීම කිසිසේත්ම වැළැක්වීමට ඉඩ කල්ලා බා නොදිය යුතුයි. ඒ වගේම අපි දන්නවා ආණ්ඩුවට වෙන දේශපාලන සූදුවක් මේ තේරීම් කාරක සභාවේ තිබෙන බව. වෙන දේශපාලන සූදුවක් ආණ්ඩුවට තිබෙනවා. හැබැයි ඒ සූදුවට කිසිසේත්ම යටත් නොවි මේ මහජනයාගේ අවශ්‍යතාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපි අපේ මැදිහත් වීම ඉටු කරනවා. ඊළඟ ගරු සභාපතිතුමනි දැන් මා දැක්කා ප්‍රවෘත්තියක් පළ කරලා තිබුණා ඔබතුමාගේ අමාත්‍යංශ මේ දැනට පරීක්ෂණ පිළිබඳව පොලිස් නිලධාරීන් 9 දෙනෙක්ගේ විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා කියලා. විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ බාර බස්නාහිර උතුරු ප්‍රදේශයේ බාර සහ විශේෂ දිසා බාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරුන් 3 දෙනා මෙන්ම කටාන සහ ජම්පටා වීදියේ පොලිස් ස්ථාන බාරව කටයුතු කළ පොලිස් නිලධාරීන් ඇතුළු 9 දෙනෙක් පිළිබඳව මෙම චෝදනාව පිළිබඳ විමර්ශනයට භාජනය කොට තිබෙනවා. අයිතරම ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරු අදාළ ප්‍රදේශ භාර පොලිස් නිලධාරීන් වගකීතු නම් ඔවුන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ අපේ විවාදයක් නැහැ. හැබැයි අපි පළමු කොට කියන්නේ තමුන්නාන්සේලාට සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද මේ නිලධාරීන් පිළිබඳ විමර්ශනය කරන්න. කවර හෝ කෙනෙකුට තව කාගේ හෝ වැරද්දක් පිළිබඳව විමර්ශනය කරන්න සදාචාර සම්පන්න අයිතිය තිබෙන්නේ තමන් ඒ වැරද්දට අවුල් වී නැත්නම්. හැබැයි මේ ආණ්ඩුව කවුද? මේ ආණ්ඩුව මේ ඝාතනයේ අපරාධකරුවා. මේ වළක්වාගත හැකි තිබුණු අපරාධක මේ මේ වළක්වාගත හැකිව තිබුණු ඝාතනයක අපරාධකරුවා. ඒ අපරාධකරුවන් හැටියට ජනාධිපතිවරයා නිශ්චිත ලෙස සඳහන් කළ යුතුයි. ඒ අපරාධකරුවන් හැටියට අග්‍රාමාත්‍යවරයා නිශ්චිත ලෙස සඳහන් කළ යුතුයි. ඒ අපරාධකරුවන්ගේ චෝදනාවෙන් අමාත්‍ය මණ්ඩලයට ගැලවෙන්න බෑ. මුද අමාත්‍යවරු දැනගෙන හිටියා මේක. මා දැක්කා ගොඩාක් ප්‍රවෘත්තියක් නම් මේ පාර්ලිමේන්තුවේ 225ම දැනගෙන හිටියා කියලා. මා දැක්කා ආරක්ෂාව පිළිබඳ මහා කෙළ පැමිණි කියන රෝහාන් ගුණරත්න පහුවේදා කියලා තිබුණා 225ම දැනගෙන හිටියා කියලා මේක. ඉතින් එතුමාගේ ආරක්ෂාව පිළිබඳ තියෙන විද්‍යාව අපිට තේරුම් ගන්න පුළුවන් ඒ ගැනවත් හරියට දන්නේ නැතිකම. මොකද අපි පාර්ලිමේන්තුවේ අපි 6 දෙනා දන්නේ නැහැ. මා දන්න අනිත් අයගෙන මාවක් කියන්නේ නැහැ. දන්නේ නැත්තේ ඇයි? අපි කිසිවෙක් කවර වර්ගයේ හෝ පොලිස් නිලධාරියෙක් හෝ ප්‍රභූ ආරක්ෂකයෙක්ගෙන් අපි ආරක්ෂාව අරගෙන නැහැ. අපි මහජනගාවට යන්න පොලිසිය අරගෙන යන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා. මහජනගාවට යන්න ආරක්ෂාව සවිත යන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ. මහජනයාගේ ඡන්දෙන් අපිට ඇවිල්ලා තිබෙනවා නම් මහජනයා ගාවට අවි ආයුධ ආරක්ෂක නිලධාරි නැතුව යන්න පුළුවන් මහජනයාගේ විශ්වාසය අපි රකින්නවා නම්. මහජනයාගේ විශ්වාසය රකින්න නැති කෙනාට තමයි මා දැක්ක ඔබතුමා දන්න අර මිනුවන්ගොඩ පෙළපා බයික් දාගෙන ජීප් දාගෙන මොන රංගනයක්ද මේ? මම දන්න ඊට පස්සේ අර ටවුන් හෝල් ප්‍රදේශෙත් ඔබතුමාට දැන් මේ චෝදනාව එල්ලුණේ කමා දැන් කවුද කියන්නේ? මම දැක ඔබතුමා කියන නම සඳහන් වෙලා තිබුණා මයිකේ ඉවෙනියම් මම නිවැරදි කරනවා. ඉතින් මොකද්ද මේ? තමුන්නාසට ආරක්ෂාව සම්දර්ශනය. ඔව් ඒක ඔබතුමා නෙවෙයි නම් මම පිළිගන්නම්. ඔව් ඔව් ඒ කවුද?
ඒක නම් මම ඇත්තටම දන්නේ නැහැ
කවුද. ඔබතුමා දැනගන්න පෑද. ඔබතුමාගේ ඔබතුමා ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා.
ඒක මම පොලිස්පතිතුමාගෙනුත් ඇහුවා කවුද මේ ගියේ කියන එක.
ඔව්
ඒ කියන්නේ පොලිස්පතිතුමත් CCTV බලලා කියන්නම් කිව්වා තාමත් මට.
ඒ කියන්නේ ලංකාවේ පොලිසියෙන් දාලා තිබ්බි.
ලංකා පොලිසිය තමයි දාලා තිබ්බේ.
එතකොට ලංකාවේ පොලිස්පතිවරයා නොදැන පොලිසියක් තව අතුරු පොලිසියක් තියෙනවද?
ඒ කොහොමද දන්නේ මන්ත්‍රීතුමා? මට නම් කවුද කියලා තාමත් කියලා නැහැ.
ඔව්.
නමුත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇක්චුලි මේක ඇත්තටම මොනේ ඒක මගේ අවශ්‍යතාවයක් උඩ නෙවෙයි.
ඔව්.
ඒකේ මම මිනුවන්ගොඩ ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයට ගියාම මම ත්‍රිවිධ හමුදාවේ මේ එතන නියෝජනය කරපු කට්ටියට එන්නේ කියලා තිබ්බා. ආරක්ෂාව පිළිබඳව ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡාවකට.
ඔව්.
ඒක මම දැනවත්වත් නෙමෙයි. මං මිනුවන්ගොඩට යනකොට ඒ සියලු දෙනාම මාව පිළිගන්න එතනට ඇවිල්ලා ඒගොල්ලන් තමයි ඔක්කොම ඔහොම ආවේ. ඒක මම ඉල්ලීමක් කළවත් නෙවෙයි. මම නම් කවදාකවත් ඔව්වාගේ සංදර්ශන කරන්නත් අවශ්‍ය කැමැත්තක් නැහැ, අවශ්‍යත් නැහැ.
ඒක හොඳයි.
හැබැයි ඒක ඇත්තම මම ඉල්ලීමක් කරපු දෙයක් නෙමෙයි. එතනට ඒ සියලු දෙනාම ආපු නිසා තමයි ඔව්වාගේ ලොකු පෙළපාලයක් හැටියට ඒක ගියේ.
හොඳයි හොඳයි. මම ඒක පිළිගන්න ඔබතුමාගේ පැහැදිලිද? කෙසේවත් මම කියන්න උත්සාහ කරේ මේ 225ම දැනගෙන හිටියා යැයි කියන චෝදනාව අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපි කිසිදු ප්‍රභු ආරක්ෂක නිලධාරියෙක් අපේ ආරක්ෂාව වෙනුවෙන් අරගෙන නැහැ. මොකද අපි ජනතාවගෙන් ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබෙනවා නම් අපි ජනතාව ගාවට යන්න අවියෝජිත සහිත ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම කියමින් හිටියේ ආණ්ඩුවේ අමාත්‍යවරු විශාල ප්‍රමාණයක් නිශ්චිත වශයෙන් මේ අපරාධය දැනගෙන හිටියා. එහෙනම් මේ ජම්පටාවේදී ඔයිසි මහත්තයා, කටානේ ඔයිසි මහත්තයා දඬුකඳේ එල්ලන්න කලින් අමාත්‍යවරු තමගේ වගකීම බාර අරගෙන තිබෙනවද? ඒ නිසා අමාත්‍යවරු හිටිර ගත්තොත් තමන්ගේ වගකීම බාර අරගෙන නැහැ. අග්‍රාමාත්‍යවරට තව කීමක් වෙනවා. මම එතුමා ගැන විශ්වාස බංගෙදි කියන්නම්. එතුමා පස්සේ කොහොමද සුරණේ කියන්නේ? මම කියන්නේ තන ඉන්නේ. ජනාධිපතිවරයා තමගේ වගකීම නිසි පරිදි ඉටු කරලා නැහැ. ඒ නිසා නිලධාරීන්ට දඬුවම් ලබා දීම සඳහා සදාචාර සම්පන්න අයිතියක් මොකද අපරාධකරුවෙකුට තව අපරාධකරුවෙකුට දඬුවම් දෙන්න බෑ. අපරාධකරුවෙකුට දඬුවම් දී හැකිවන්නේ අපරාධකරුවන් අපරාධයට හවුල් නුවන්ට පමණයි. හවුල් ඌනේ නැති අයට පමණයි. හැබැයි තමුන්වාසල අපරාධයට හවුල් වූ අය ඒක ඉතා පැහැදිලිව පෙන්නුම් කරලා තිබෙනවා. ඊළඟ මා දැක්කා අමීර් අලි අමාත්‍යවරයා ප්‍රකාශ කරමින් තිබුණා මෙතන මුස්ලිම් ජනතාවම අන්තවාදී ලෙස සලකන්න එපා. ඒක ඇත්ත. අපි විශ්වාස කරනවා අපේ රටේ පොදු ජනතාව අන්තවාදයට තල්ලු වෙලා නැහැ. සිංහල පොදු ජනතාවත් තමන්ට සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයක් පිළිබඳව, තමන්ගේ සිංහල බෞද්ධ ඉතිහාසයක් පිළිබඳව, සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ගොඩනැගීමක් පිළිබඳව අභිමාණයෙන් කතා කරනවා. ඒක ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ඉතිහාසය, ඔවුන්ගේ අධ්‍යාත්මය. හැබැයි අපි ඒ කිසිසේත් තේරුම් ගත යුතු නැහැ සිංහල ජනතාව අන්තවාදී දිශාවකට තල්ලු වී තිබෙන බව.
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
20ක් තිබුණා මට.
ඔව්.
මම කතාව පටන්
ගත්තා 16 minutes.
දැන් අපේ පැය භාගයක් ආවනේ වැඩිපුර. ඒකෙන් මට විනාඩි 5ක් දෙන්න. ලන්ච් පැය භාගය අපි ඒක අත්හැරියානේ. ඉතින් ඒකෙන් විනාඩි 10ක් දෙන්නකෝ. හරි. හරි. ඒකේ විනාඩි 10ක්
මම විනාඩි 5යි.
5යි 2යි 7යි. හරි. ඉතින් මම කියවෙන් හිටියේ එනිසා සිංහල බෞද්ධ ජනතාවතගේ සංස්කෘතිය තමයි අධ්‍යාත්මයේ ජීවත් වුණාට වුණ අන්තවාදයට තල්ලු වෙලා නැහැ. නමුත් අපි දන්නවා අන්තවාදී කණ්ඩායමක් ඉන්න බව. ඒ වගේ මුස්ලිම් පොදු ජනතාවත් පොදුවේ මහත් අන්තවාදයට තල්ලු වී නැහැ. නමුත් මුස්ලිම් සමාජය ඇතුලේ යම් අන්තවාදී කණ්ඩායම් ඉන්නවා. දැන් අමීර් අලි අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඇමතිවරුත් විශාල ලෙස පුන පුනා කියන එක තමයි මේ සාරාංගයේ කල්ලිය පිළිබඳව මුස්ලිම් ජනතාව විටින් විට කරුණු කියපු බව. මම දැනගන්න කැමති ඇමතිවරේ කවුරු කරුණු කිව්වද? රිසත් බදුදීන් මේ ගැන කවදා පාර්ලිමේන්තු කතා කරාද? අමීර් අලි මඩකලපුවේ මේ ක්‍රියාවලියේ තියෙන අමීර් අලි ඉල්ල පාර්ලිමේන්තු කතා කරාද? හකීම් වෙල පාර්ලිමේන්තු කතා කරාද? නෑ. දැන් තමුන්වාසල ගැලවෙන්න උත්සාහ කරමින් තිබෙන කුමක්ද? මුස්ලිම් ජනතාව නම් මේ ගැන පැමිණිලි කරා. ඒ නිසා පොදු මුස්ලිම් ජනතාව ඕ පොදු මුස්ලිම් ජනතාව පැමිණිලි කරා. හැබැයි මේ නායකයන් පැමිණිලි කරේ නෑ. මේ නායකයන් දැනගෙන හිටියා මේක. මා චෝදනා කරන්නේ නෑ. ඔවුන් බෝම්බ අරන් ගියා, බෝම්බ ලොරි වල පටන් ගරන් ගියා, තමන්ගේ ගෙදර අහංගගෙන හිටියා කියලා මා කිසිසේත්ම චෝදනා කරන්නේ නැහැ. ඒවා නිකන් ඔහි කට වාචාලකමට කියන අයට අදාළ කරුණු. හැබැයි අපි කියනවා මෙවැනි ඉස්ලාම් ආගමික අන්තවාදයක් තමන්ගේ සමාජ තුළ වර්ධනය වෙමින් තිබෙන බව මුස්ලිම් දේශපාලන නායකින් දැනගෙන හිටියා. ඒ දේශපාලන නායකින් මොකද මේකට ඇහිව කරේ? මේ පාර්ලිමේන්තුවේ පිළිබඳව කවදාවත් කතා කරලා නැහැ. ඒ වෙනුවට මේ පාර්ලිමේන්තු විවාදයක් ඇති වෙන හැම අවස්ථාවකදීම ඒ අන්තවාදී ක්‍රියාකාරකම් ආරක්ෂා කරන තමයි පෙනී හිටියේ. ඒ අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව නෙවෙයි පෙනී හිටියේ. දැන් සිදුවීම සිද්ධ වුණාට පස්සේ පොදු ජනයා ඉදිරිපත් කළ පැමිණිලි වල එල්ලෙන එක සාධාරණ නැහැ. ඒ නිසා දේශපාලන නායකින් හැටියට මුස්ලිම් සමාජය ඇතුලේ ඉස්ලාම් ආගමික අන්තවාදී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන එකට එරෙහිව කටයුතු කරගිනේ. ඒකෙන් අමීර් අලීට හෝ ඒක රිසාත් බදුද්දීන්ට හෝ ඒකෙන් හකීම්ට හෝ කිසිසේත්ම ගැලවෙන්න අයිතියක් නැහැ. මා දන්නේ මුජිබර් රහ්මාන් ගැන. මොකද ඔහු වැඩිපුර සිංහල ජනතාවගේ ඡන්ද වලින් තමයි තන්නේ වැඩිපුර එන්නේ. කෙසේ වුවත් ඔබ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන හැබැයි ඔබටත් තිබුණා මේ අන්තවාදී ක්‍රියාදාමයන් පිළිබඳව මේ පාර්ලිමේන්තුව අපිට මතක අවස්ථා ගණන ඔබතුමා කතා වෙද කියන දේ පොඩි වෙලාවක් තියෙන නිසා. ඔව්.
Honorable member
මීට කලින්ත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා විශේෂයෙන්ම දිගන සිද්ධියෙන් පස්සේ සහරාන් ඇවිල්ලා එක සිකුරාදා දිනයක ඔහුගේ වේලාවෙත් මම හිතන්නේ හැංගිලා ඉඳගෙන තමයි දේශනයක් කරලා ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ඔහුගේ Facebook කරහා WhatsApp වලට ඇවිල්ලා තිබුණා. මම ඒ දිගන සිද්ධියෙන් පස්සේ ඒ ක්ලිප් එක බලලා ඒකේ CD එකකට දාලා මම පොලිස් මූලස්ථානයට ගිහලා බාර දුන්නා. ඔහුගේ දේශන ඉතාම වෛරක්කාරී දේශනයක්. මොහුව වහම අත්තරංගුවට ගන්න කියලා එවකටත් මට එතකොට දැනගන්න ලැබුණේ මොහු සැඟවි සිටගෙන තමයි මේ දේශනය කරේ කියලා. ඉතින් මම ඒක ඒ වෙලාවේ දිගන සිද්ධිය ඇති වෙලා සුමාන දෙකක වගේ කාලයක් තුල ඒ කරපු IP ප්‍රකාශය ඔහුගේ දේශනය මම CD එකකට දාලා කියලා පොලිස් මූලස්ථානයට ලබා දුන්නා.
ඔබතුමා ඒ වෙනේ ක්‍රියාකාරීත්වය වෙලා තියෙනවා හොඳයි. ඒක පිළිබඳ විවාදයක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රහ්මාන් මන්ත්‍රීවරයා ඒක නෙවෙයි. මම කියන්නේ මේ සහරාන් පිළිබඳ නිශ්චිතල සොත්තුවක් දුන්නද සහරාන්ගේ කතාවක් පිළිබඳ නිශ්චිතල සොත්තුවක් දුන්නාද කියන එක දිවිතිකයි. මේකේ ප්‍රධාන බවට පත් වෙන්නේ එවැනි සහරාල්ලා වැනි අන්තවාදී ආගමික මිලේච්ඡ උමතු සංවිධානය ක්‍රියාදාමය සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනකොට ඒකට ඇරෙව මුස්ලිම් සමාජ වැඩ කරන කෘපිය දේශපාලන නායකින් තෝගුල්ලු මේ සහරාන් මොකක් හරි කිව්වම් පැමිණිලා දැම්මට මේක බේරෙන්නේ නැහැ. සහරාන් අත්අඩංගුවට ගන්න කියන ඒත් ඒ වෙලාවෙදි බේරෙන්නේ නැති වෙයි සමහර විට. තියෙන මොකද්ද? මෙවැනි අන්තවාදී ක්‍රියාදාමයක් උමතුව මුස්ලිම් සමාජය තුළ වර්ධනය වෙමින් තිබුණා. ඒ උමතුවට එරෙහිව තමුනාසලා මොකද නගපු හඬ? තමුනාසලා මොකද කියපු කතාව පාර්ලිමේන්තුවේ? මොකද්ද ඒ වෙනුවෙන් අනිත් මන්ත්‍රීවරුන් එක්ක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපොද කිසිවක් අදහස් ඉදිරිපත් කරේ නැහැ. ඒ නිසා තමුනාසලා ඉස්ලාම් ආගමික අන්තවාදයක් නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩ දුන්න මුස්ලිම් සමාජය තුළ. අන්න ඒ වගේ කීමෙන් මම හිතන්නේ අමීර් අල්ලාට ගැලවෙන්න පුළුවන් වේවි කියලා. අපි දන්නවා සිංහල ආගමික අන්තවාදය ක්‍රියාත්මක වෙන හැම වෙලාවකදීම දේශපාලන ව්‍යාපාරයකට අපි ඒතරව කටයුතු කරලා තිබෙනවා. ඒ ලිදරව් කරමින් තිබෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයකට කරු සභාපතින හැමදාම මේ රට කිසිදු අන්තවාදයකට ඉඩ නොදී යුතුයි කියලා විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. ඒ සිංහල කෝණයෙන්ද ඒ දෙමළ කෝණයෙන්ද ඒ මිස්ලිම් කෝණයෙන්ද පැන නගින්නේ කවර කෝණයකින් අපේ රටේ අන්තවාදයේ පැන නගුණොත් ඒ සියලුම වර්ගයේ අන්තවාදයන් පරාජයට පත් කළ යුතු කියලා ස්ථාවරකින දේශපාලන ව්‍යාපාරයක් අපි. හැබැයි මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනා මෙවැනි ජාතිවාදී අන්තවාදයේ ಉಪಯೋಗ කරගෙන තිබෙනවා. මෙවැනි ජාතිවාදී අන්තවාදී ආස්ථානයට ගමන් කරලා තිබෙනවා තමන්ගේ ඡන්දමල්ල වෙනුවෙන්. අපි දන්නවා අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව සමහර ඇසුණු ආකාරය ගත්තොත් ගරු සභාපතිතුමනි විශාලස දේශපාලනක වශයෙන්
විනාඩි දෙකක් තියෙනවා.
දේශපාලනක වශයෙන් අසාර්ථක බවට පත් වෙලා තිබෙනවා. දේශපාලනක වශයෙන් විශාල නන්නන්තර බවකට පත් වෙලා තිබුණා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අසාර්ථක කෘප්‍රකට විවස්ථා දේශපාලන කුමන්ත්‍රණේ වියරුවට සහ පරාජයට පත් වෙලා තිබුණා. අන්නේ පරාජය යලි ජනතාව අස්සේ යම් ප්‍රසාදයක් අත්පත් කර ගැනීම සඳහා වියරුවෙන් සහ ජාතිවාදී කෝණයෙන් අප්‍රේල් මාසේ 21 වෙනිදාන් පස්සේ සමහර කණ්ඩායම් ක්‍රියාත්මකව පටන් ගත්තා. මේක ඇත්ත. ඒ වගේම තමයි මුස්ලිම් සමාජය තුළ මුස්ලිම් දේශපාලන නායකයෝ ඒ සමාජයත් එක්ක දේශපාලන කරන වෙනුවට තමගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් එවැනි ආගමික අන්තවාදයන් පෝෂණය වීම සඳහා ඉඩකඩ නිර්මාණය කළා තිබුණා. මුස්ලිම් නායකයෝ කල්පනා කරේ සමාජය තුළ තමන්ට දේශපාලන බලය ආරක්ෂා කරගන්න වෙන්නේ එවැනි අන්තවාදයන්ට ආරක්ෂාව දීමෙන් එවැනි අන්තවාදයන් ආරක්ෂා කරගැනීමෙන් එවැනි අන්තවාදයන්ට උත්තේජනයක් ලබා දීමෙන් විතරයි මුස්ලිම් සමාජය තුළ තමගේ දේශපාලන පවත්වා ගැනීම හැකියාව තියෙන කියලා ඔවුන් කල්පනා කරා. ඒ අනුව මුස්ලිම් බොහෝ දේශපාලන නායකයින් ඒ සමාජය දැනුවත් කරමින් පොදු සමාජයේ සංගටක බවට පත් කරන වෙනුවට පොදු සමාජයේ තවත් කුලකයක බවට පත් කරන වෙනුවට ඔහුගේ මුළු ක්‍රියාකාරීත්වයම තිබුණේ අන්තවාදී පෝෂණය කරන්න. එනිසා ඒ අන්තවාදී ගැටුමේ ප්‍රතිඵලය තමයි මේ මේ සිදු වී තිබෙන්නේ. එනිසා මේ සමනය කර හැකිද මාස්පත හදිස් නීතිය දාලා. ගරු සභාපතිතුමනි හදිස් නීතියෙන් අපිට පුළුවන් වේවි මේ ඇතිවෙච්ච සිදුවීම පාලනය කරන්නත් ඇතිවීමට සිදුවීමට තුඩුදුන් කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සහ දඬුවම් ලබා දීමට අපිට කරන්න පුළුවන් වේවි. හැබැයි දීර්ඝ ලෙසමේ සමාජ සුවපත් කළ හැකි වන්නේ කෙසේද? සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයෙන් තමන්ගේ ආගමික අනන්‍යතාවයෙන් ආරක්ෂා කරගන්න ගමන් පොදු සමාජයකට අපි ඉස්සරහට යන්නේ කොහොමද? ඒ සඳහා
දීර්ඝ සමාජතුමා කාලය අවසන්.
ආ දන්නවා ආණ්ඩුවකට මේ පිළිබඳ ලක්වලා තියෙන අවධානය ඉතාමත් අඩුයි. පොදු නීති පද්ධතිය අපි යටත් කරගන්නේ කොහොමද? සියලුම කාන්තා සලාමගේ අයිතිවාසිකම් බේ ආරක්ෂා කරගන්න සඳහා මැදිහත් වෙන්නේ කොහොමද? සියලුම ආගමික සංස්ථාවන් එවැනි ආගමික අන්තවාදයෙන් කෙරේ යනවා වෙනුවට පොදුජනයාගේ සුවපත් සුව පත ආගමික සංස්ථාවන් කටයුතු කරන්නේ කොහොමද? දේශපාලකින් තමන්ගේ කෙටි කාලන බලගොමනා වෙනුවෙන් මේ වපුරණ ජාතිවාදය වෙනුවට ජාතික සමගිය පොදුජනයාගේ අයිතිය වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර ගොඩනගන්නේ කොහොමද කියන සංවාදයයි අද අවශ්‍ය වී තිබෙන්නේ. මේ හදිස් නීතිය මාසිකෙන් දීර්ඝ කරගත්තයි කියලා මේ ප්‍රශ්නේ ස්ථිරසාර විසඳුම් ලැබෙන්න පිළිගනිමින් මම අවසන් කර බොහොම ස්තුතියි සභාපතිතුමනි අවස්ථාව ලබා දුන්නාට.